ශ්‍රේයන් සේමසිංහ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ හැරිසන් ඇමතිතුමා විෂය භාර ඇමතිවරයා හැටියට කතා කරාට පස්සේ කතා කරන්න ලැබීම ඉතාම සතුටින් මම පිළිගන්නවා. මේ වී මිල සම්බන්ධයෙන් උදේ ඉඳලා ඇමතිතුමා කතා කරා. ඔබතුමාත් ඒ වී මිල සම්බන්ධයෙන් තියෙන කාරණාව ගැන පැහැදිලි කිරීමක් කරා. දැන් මේ වෙනකොට වියළි මණ්ඩලය නාඩු 38ටත් සම්බා 41ටත් කියන මිල ගණන් දෙක යටතේ මිලදී ගැනීමක් කරගෙන යනවා. හැබැයි ඒ ලැබෙන ප්‍රමාණය අද පවතින නිෂ්පාදන වියදමත්, ඒ වගේම පහුගිය කන්න 6ක 7ක කාලය තුළ ඇතිවෙච්ච නියගයත් වෙනත් ගැටලු හින්දත් වගා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් තියෙන ප්‍රායෝගික ගැටලුත් එක්ක බලද්දී ගොවියා රුපියල් 38ට වියළි මණ්ඩලයට වී ලබා දීමට මැලි වෙලා තියෙනවා. හැබැයි මැලිවීම මං හිතන්නේ නෑ රජය ගොවියාගේ දුර්වලතාවයක් සේ සලකන්න ඕනි කියලා. ඒකට හේතුව ඒ පවතින තෙතමනයත් එක්ක 17%ට වඩා අඩු වෙලා ඒ ඔබ වියළි මණ්ඩලය ආරක්ෂිත වීතෝගයක් හැටියට මාස ගණනාවක් එක ගබඩා කරන්න ඕනි. ඒ සියල්ල ගොවියා දැනුවත් වෙ ඉන්නේ. නමුත් ඇමතුමා මේ 38 කියන මිල මං හිතන්නේ නෑ සාධාරණ මිලක් කියලා. ඒකට හේතුව දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ අපි දන්නවා රුපියල් 45ටත් වී දීපු යුගයක් තිබ්බා, 46ටත් වී දීපු යුගයක් තිබ්බා. හැබැයි ඒ වෙලාවේ රුපියල් 62ට සහල් මිලදී ගැනීමේ අවස්ථාවක් පාරිභෝගිකයාට තිබ්බා. නමුත් දැන් වෙලා තියෙන්නේ අර නියගයේ හින්දා වගා කටයුතු වලට ඇතිවෙච්ච හානියත් යම් ආකාරයක ඔබතුමාලගේ රජය, ඔබතුමා ඒකට ඍජුව කියන්න ඕනේ නැහැ, ඔබතුමා විශේෂ භාර ඇමතිවරයා හැටියට නෙවෙයි හිටියේ. ඒ කියන්නේ ජලය ලබා දීම සීමා කිරීම, වී ගොවිතැනට ජලය ලබා නොදීම වගේ කාරණා හින්දා, ඊළඟට පොහොර ලබා දීමේ ඇතිවෙච්ච අපහසුතා, මේ සියල්ල හරහා වී ගොවිතැන දැඩි වී ගොවිතැන විතරක් නෙවෙයි සමස්ත කෘෂිකර්මාන්තයේ අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම දැඩි පසුබෑමකට ලක් වෙලා තිබෙන හින්දා අපි ඔබේ අවධානයට යොමු කරන්නේ ගොවියා ඔබතුමාලගේ රජයෙන් බලාපොරොත්තු වෙන්නේ රුපියල් 50ට වී මිලදී ගැනීමක් කරන්න. හැබැයි ඒ රුපියල් 50ට වී මිලදී ගැනීමක් පොරොන්දු වුණාට ඒ මැතිවරණ යුගයේ ලබා දීපු පොරොන්දු අද ඉටු වෙලා නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද වී මිලදී ගැනීමේ ක්‍රමවේදය, රජය විසින් ලබා දෙන ක්‍රමවේදය තුල ලබා දෙන මිල අඩු වෙලා තියෙනවා. ඒ හින්දා මේ 38ක මිල ගොවියාගේ පැත්තෙන් සාධාරණ නොවන හින්දාත් ඔහුට ඒ පිරිවැය ආවරණය කරගන්න බැරි හින්දාත් තමයි ඔය ගොවියෝ වියළි මණ්ඩලයට ලබා නොදෙන. ඒ හරහා ඔබට අනාගතයේ තව ගැටලුවක් එන්න පුළුවන්. මේ පවතින දේශගුණික තත්ත්වයන් තුල යම් ගැටලුවක් ඇති වුවහොත් ආරක්ෂිත වීතෝගයක් රජයට ඉදිරියේදී නැති වෙයි. එතකොට ගැටලුවක් සහල් මිලෙත් ඇති වෙයි, ආහාර අර්බුදයක් සම්බන්ධනොත් ඇති වුණොත් රජයට විසඳුමක් නැති වෙයි, ආනයනය කිරීම පමණක් රජයේ විසඳුම් බවට පත් වෙයි. ඉන්දා මං හිතනවා මේ 38ක මිල දැන් මේ කන්නේ බොහෝ දෙනා අතරමැදියන්ට වී දීලා හමාරයි. බොහෝ අතරමැදි වෙළඳුන් ගිහිල්ලා ගොවියාගෙන් රුපියල් 28ට 30ට මේ ටික අරගෙන තිනවා. ඒක අපි පිළිගන්නවා, අමුවෙන් තමයි ගන්නෙ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රජයේ මිලට ගොවියාට ඒ අවශ්‍ය තෙතමනය ආදී කරුණු කාරණා බලද්දී මිලට ලබා දෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මම කතා කරන්න ඕන කාරණාවක් තියෙනවා ඇමතිතුමා. ඔබතුමා වාරි මාර්ග විෂය භාර ඇමතිවරයා හින්දාත් ඔබතුමා දන්නවා මහ කනදරාව ජලාශය ආශ්‍රිතව අනුරාධපුර උතුර ජල යෝජනා ක්‍රමය ආරම්භ වුණා. මේකේ ගිවිසුම් ගත වෙලා තිබ්බේ මොරගහ කන්දහරහා උතුරු මැද ඇල හරහා ජලය මහ කනදරාවට ලබාගෙන ඒ අනුව පානීය ජලය පහසුකම ලබා දෙන. හැබැයි මේ වෙනකොට ආරම්භ කරපු අපේ ආණ්ඩුව කාලේ ආරම්භ කරපු මේ මහ යෝජනා ජල යෝජනා ක්‍රමය මහ කනදරාව ආශ්‍රිතව ක්‍රියාත්මක වෙලා අවසාන අධියරට ගිහිල්ලා තියෙනවා. දැන් ජල නල එළමින් පවතිනවා. හැබැයි මහ කනදරාවට අමතර ජලය ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උතුරු මැද ඇල අපි හිතන්නේ නැහැ තව අවුරුදු 2-3ක් යනකම් අවසාන වෙලා ජලය ලබා ගැනීමේ හැකියාවක් තියෙයි කියලා. එතකොට මම දැන් වෙන්නේ අවසාන වශයෙන් ගොවියට වෙන්නේ බීමට ජලයත් අහිමි වෙනවා, අනිත් පැත්තෙන් ගොවිතැනට ජලයත් නැති වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න, මේක ඉදිරියේදී මේ කනදරාව ආශ්‍රිත ප්‍රදේශයන් වල දැඩි ගැටලුවක් බවට පත් වේ.
අරු හැරිසන් ඇමතුමා,
මම දන්නවා මේ සේමසිංහ මන්ත්‍රීතුමා, එකක් තමයි ඒ මහකනදරාව ජල යෝජනා ක්‍රමයේ ඔබතුමා දන්නවා ඇති සාමාන්‍ය මහකනදරාව ජල යෝජනා ක්‍රමයේ ලබා දීමේ අත්‍යවශ්‍යතාවයේ ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් 60%කට වැඩි වක්වඩු රෝගෙන් පෙළෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ජල යෝජනා ක්‍රමයේ ඉක්මන් කරේ. හැබැයි කොහොම වෙතත් දැන් මොරගහ කන්දේ ජලාශයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අවුරුදු දෙකකට අඩු කාලයක් තුළදී අපිට කනදරායලේ වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන්. විශේෂයෙන් විශේෂභාර ඇමතිවරයා හැටියට මගේ පෞද්ගලික අවධානයත් යොමු කරලා ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.
ඔව් මිසුද අතෝ, මොකද ඒක ජන කැළඹීමකට පවා අනාගතයේදී ප්‍රශ්නයක් බවට පත් වෙයි. හේතුව ජනතා ගොවියන්ගේ පැත්තෙනොත් ඉතාම සාධාරණ ඉල්ලීමක් ඒ කරන්නේ. ඒ වගේම ඔබේ අවධානයට යොමු කරන්න මම කැමති ෆොස්ෆේට් ආයතන.
ඒක කතා කරන්නේ.
ඔබේ විෂයපතයේ යටතේ තියෙන්නේ. නමුත් 2015 මේ ෆොස්ෆේට් ආයතනයේ ලේඛනාගාරයේ ගින්නක් ඇති වුණා. ඒ ගැන පරීක්ෂණ කටයුතු සිදු කරලා අද එක තැනකේ පරීක්ෂණ කටයුතු නැවතිලා තියෙනවා. දැන් මේකේ ඉතා පැහැදිලිව සේවකයන්ගේ පැත්තෙන් ගත්තාම සේවකයන් කියනවා මේ පරීක්ෂණ කටයුතු වලින් හෙළි වෙලා තියෙන්නේ මේක ගිනි ගැනීමක් නෙවෙයි ගිනි තැබීමක් කියලා. එහෙනම් වංචාහා දූෂණ රාශියක් සම්බන්ධයෙන් සේවකයෝ මැසිවිලි නගනවා මේ ෆොස්ෆේට් ආයතන අපේ දිස්ත්‍රික්කයේ තියෙන සම්පත. එහෙනම් කරුණා කරලා මම ඔබතුමාට යෝජනාවක් කරනවා මේ ෆොස්ෆේට් ආයතනය සම්බන්ධයෙන් ඔබතුමා කැමති කාල පරිච්ඡේදයක් අරගෙන මේ කාලය තුල සිදු වෙලා තියෙන ගනුදෙනුත් මේ වංචාහා දූෂණ සම්බන්ධෙනුත් කරුණා කරලා ඉතාම පැහැදිලි ස්වාධීන විගණනයක් කරා. විගණාධිපතිවරයාට විගණකාධිපතිවරයාට ඒක බාර දීලා ඉතාම පැහැදිලි විගණනයක් කරන්න. මොකද එහෙම නැති වුණොත් මේ අපේ දිස්ත්‍රික්කයේ රටට තියෙන සම්පතක් අහිමි වීමේ අවදානමක් තියෙනවා. මම හිතනවා ඔබතුමා ඒ ගැන ඔබේ අවධානය යොමු කරලා ඒ කටයුතු සිදු කරයි කියලා. ඒ එක්කම පළවෙනි අදියර හැටියට අපි දැක්ක පසුගියදා ආරම්භ වෙන වන්දි ගෙවීම. දැන් එක පැත්තකින් සේනා දලබුවාගේ ඇතිවෙච්ච ප්‍රශ්නය නිසා ඇතිවෙච්ච හානියට රජය පොරොන්දු
රිසන් ඇමතුමා.
ඇමතුමා මට ඉතාම සුළු කාලයයි තියෙන
පොඩි තප්පරයි. පොස්ෆේට් ගින්න ගැන කිව්වහම ඒක නිකන් උණු හින්දා බොණ්ඩත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ වැඩක් තමයි
ඔබතුමාගේ පැත්තෙන්. කිරි හින්දා අහක දාන්නත් බැරි, උණු හින්දා බොණ්ඩත් බැරි. මං කියන්නේ මේ සම්පත සම්බන්ධයෙන්. එහෙනම් කරුණාකරලා ඇමතුමා ඒකේ පරීක්ෂණයක් කරන්න. මොකද ඒක අදාළ පාර්ශවයන් කවුද කියන කාරණාව නොසලකා හැරලා එවැනි තත්ත්වයන් රාජ්‍ය ආයතන තුළ සිදු නොවීමට අපි වග බලා ගන්න ඕනේ. ඊළඟට මම කතා කරේ මේ කෘෂිකර්මාන්තයේ තවත් බිඳවැටීමකට මූලික හේතුවක් වුණා කෘෂිකර්ම අමාත්‍යාංශය ගත්ත තීන්දු තීරණ සහ ප්‍රතිපත්ති විටින් විට වෙනස් කරා. දැන් ග්ලයිෆොසේට් තහනමක් ආණ්ඩුව අරගෙන ආවා. ඒ හරහා ඒ ග්ලයිෆොසේට් භාවිතා කරලා වගා කටයුතු කරන ගොවියන් මහා බරපතල ලෙස අසරණතාවයකට පත් වුණා. හැබැයි රජයේ විකල්පයක් ලබා දුන්නේ නැහැ. ඒ විදිහට අවුරුදු දෙකක් මේ තහනමත් එක්ක ගොවීන්ව ඒ තහනමකට ලක් කරලා ඊට පස්සේ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරනවා රජය. හැබැයි අපිට ග්ලයිෆොසෙට් තහනම
වත් කරලා තියෙන්නේ තේ සහ රබර් වගාවට විතරයි. අපේ පැති වලට එහෙම තහනම තාම්පනවලා තියෙන්නේ.
මේ අපේ මහ පොළවට එක කණ්ඩායමකට හොඳ වෙන්නත් තව කණ්ඩායමකට හොඳ නැති වෙන්නත් බෑ. ඒ හින්දා එක ප්‍රතිපත්තියක් කරගෙන මං හිතන්නේ රජය කළ යුතුව තිබ්බේ ක්‍රමානුකූලව ග්ලයිෆොසෙට් තහනම ක්‍රියාත්මක කරලා විකල්පයක් හඳුනා දීම. විකල්පයක් හඳුන්වා දුන්නේ නැහැ. ඒ හින්දා කෘෂිකර්ම අමාත්‍යාංශය මං හිතනවා අත්නෝමතිකව ඒ අවස්ථාව වලදී වැඩ කටයුතු කරා. හේතුව ගොවි ජනතාවට ඇහුම්කන් දීමේ ක්‍රමවේදයක් කෘෂිකර්ම අමාත්‍යාංශය අරගෙන ගියේ නැහැ. මම මේ ඔබතුමාට මේ අමාත්‍යාංශය ඉතාම කෙටි කාලයක් තියෙන හින්දා මේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්නේ. මේ සම්බන්ධයෙන් රජය ස්ථිර ප්‍රතිපත්තියක් ගන්න ඕන. ග්ලයිෆොසේට් තහනම තවදුරටත් ක්‍රියාත්මක කරනවද? එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්නේ නැද්ද? එක පළාතකට භෝගිකට ක්‍රියාත්මක නොවීමටත් තවත් පළාතකට භෝගිකට ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක වීමටත් මයින ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒක. ඒ හින්දා ඒ ගැන අවධානය යොමු කරන්න මම මේ කියාගෙන ආවේ වන්දි සම්බන්ධයෙන්. මේ වන්දි ලබා දීම කඩිනම් කරන්න ඕනේ.
ගරු මහත්තයා ඔබතුමාගේ කාලය අවසන්.
මම කනක හේරත් මහත්තයාගේ විනාඩි 7ක් කාලය තියෙනවා ඒ කාලේ. වන්දි ලබා දීම ඔබතුමා කඩිනම් කිරීම අපි ඊටාම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා කියනවා. මොකද 2017 අවුරුද්දේ වී ගොවියන්ට ලබා දෙන්න තිබ්බ හානි ප්‍රමාණයකුත් ගෙවන්න තිබ්බ මුදලයකුත් ගෙවලා තිබ්බේ නැහැ. ඒ හින්දා දිගින් දිගටම ප්‍රශ්නයක් මතු වුණාම ඒ ප්‍රශ්නයට විසඳුමක් හැටියට රජය හානි පූර්ණය කරනවා කියලා ජනතාවට පොරොන්දු වුණාට ගොවියාට ඒ අපේක්ෂිත ආකාරයට හානි පූර්ණයක් සිදු වුණේ නැහැ. ඒ හින්දා සේනා දළබුවා හරහා ඔබතුමාත් පිළිගන්නවා අපේ දිස්ත්‍රික්කයට බලපෑමක් තිබ්බා. ඒ වගේම වෙනත් භෝගවලට පැතිරීගෙන ගියා. ඒ හින්දා ඒ වන්දි ලබා දීම ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කරලා කඩිනමෙන් මේ වන්දි ලබා දීමේ කටයුතු සිදු කරන්න. මොකද මේක මැතිවරණ වර්ෂයක් හින්දා එයින්ද ඔබතුමාට පුළුවන් මැතිවරණයෙන් හින්දා හෝ සලකලා මේ වන්දි ලබා දීම කඩිනම් කරන්න කියලා මහා බණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම සිදු කරන්න. ඒකම ඔයමතුව පළවෙනි අධියර හැටියට තෝරාගත්ත මම දන්නා ඒ තෝරා ගැනීමේ ක්‍රමවේදය. හැබැයි තෝරාගත්ත ගොවීන් කීප දෙනෙකුට ඔබතුමා ගෙවලා තියෙනවා. ඒක ඇත්ත. මම ඒකයි කිව්වේ පළවෙනි අධියර ආරම්භ කරා ඊට පස්සේ 2-3 අධියර කඩිනම් කරන්න. ඒ ගැන මම ඔබතුමා ගැන කඩිනම් කරන්න කියලා පළවෙනි අධියර ඔබතුමා ආරම්භ කරා. හැබැයි ඒ තෝරාගත්ත කණ්ඩායමකට විතරයි. ඒ එක්කම විශේෂයෙන්ම කුඩා මෝල් හිමියන් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. දැන් කුඩා මෝල් හිමියන් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෝල් හිමියන් සියලු දෙනා තමන්ගේ බහුතරයක් මෝල්ලද වහලා තියෙන්නේ. ඉතින් රජය මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය මේ සම්බන්ධයෙන්? ණය ලබා දීමක් කරනවද? ඒ ණය මට තප්පරයක් දුන්නොත් මම ඉතින් ටිකක් ඔබතුමාට උත්තරය දෙන්නම්. ඒ ණය ලබා දීමක් කරනවද? ඒ ගත්ත ණය නැවත රීෂෙඩියුල් කරන්න කටයුතු කරනවද? කොහොමද මේ කුඩා මෝල් හිමියන් නගා සිටීමේ වැඩපිළිවෙල ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාගෙන් අපි ඉල්ලීමකුත් කරනවා.
සභා සභාපතිතුමනි, ලංකාවේ කුඩා වී මෝල් හිමියෝ 350කට මේ වී තමන්ගේ කර්මාන්තය කරගෙන යන්න බැරි අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත් මැදිහත් වෙලා ඒ අය වෙනුවෙන් සහන සලසන්න රුපියල් බිලියනයක් නිකුත් කරලා තියෙනවා. දැන් ඒ අයට ඒ තමන්ගේ කර්මාන්තය කරගෙන යන්න අවස්ථාව
නිකුත් කිරීමක් වෙලා ඇති මුදල්. හැබැයි ප්‍රායෝගිකව අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමා ඒක හොඳටම දන්නවා. ඒ හින්දා අපි කියන්නේ එකක් මේ අයට නැවත ණය ලබා ගැනීමේ අපහසුතාවයක්
තියෙනවා.
මේ කුඩා මෝල් හිමියන් බහුතරයක් ඉන්නේ ක්‍රිබ් එකට ගිහිල්ලා. මේ පැවචිත ආර්ථික අවබෝධය තුල මේ අයට ණය ගෙවා ගැනීමේ හැකියාවක් තිබෙත් නැහැ. ඔවුන්ගේ ව්‍යාපාර ගෙනියන්න පුළුවන් පරිසරයක් රජය නිර්මාණය කළ දුන්නේත් නැහැ. ඉන්දා මේ අඩු පොලියට ණය ලබා දීම සහ ආරක්ෂා කිරීම ඉහළ මට්ටමේ මෝල් හිමියන්ට ලැබුණා. ඒ රැකවරණේ රජයෙන් ලැබුණා. නමුත් පල්ලෙහ මට්ටමේ කුඩා මෝල් හිමියන්ට ඒ රැකවරණේ ලැබුණේ නැහැ. ඒ හින්දා විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කරන්න. මොකද කුඩා මෝල් එකෙන් එක වැහිලාද ඒ ඒ අපට ජීවත් වෙච්ච තමගේ ආර්ථිකය ගොඩනගාගත්ත කණ්ඩායම් වලට තව දුරටත් ජීවත් වීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම පහුගිය මාස කීපය තුළ හැර ඊට පෙර දියර කිරිවලට මිල්කෝ ආයතනයේ දිගින් දිගටම මුදල් ලබා දීම ප්‍රමාද කරා. දිගින් දිගටම මුදල් ලබා දීම ප්‍රමාද කරා. සමහර වෙලාවට මාස දෙකක් ගොවියට කිරි ගොවීන්ට මුදල් ගෙවීම සිදු කරේ නැහැ. එයින්ද මේ එක පැත්තකින් ඒ නිසි ප්‍රමිතියට මිලදී ගැනීමත් අනික් පැත්ත නියමිත දින 15 කාලය තුල මුදල් ගෙවීමත් කඩිනමින් කරන්න කියලා ඉල්ලමින් ඔබතුමාගෙන් තව එක ඉල්ලීමක් අපි කරනවා. ඔබතුමාට මිල්කෝ ආයතනයේ
කාලය අවසන්
වෙනවා. ඔබතුමා මට තප්‍රතියක් දෙන්න. ජන බලය කොළඹට වැඩසටහන යුගයේ කිරිවලට වස හෝ විස මිශ්‍ර කරලා අපි පැමිණිල්ලක් මිල්කෝ ආයතනයට බාර දුන්නා. මිල්කෝ ආයතනය ඔවුන්ගේ නිෂ්පාදනයේ එසේ එහෙම කිසිම දෙයක් මිශ්‍ර වෙලා නැහැ. ඒක ඔවුන්ගේ ගබඩා වලින් එළියට ගියාට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක් කියලා කිව්වා. හැබැයි එතනින් එහාට පරීක්ෂණ නැවතුණා. ඒ හින්දා ඔබතුමා එක පැත්තකින් මිල්කෝ ආයතනයේ සම්බන්ධයෙන් ඒ නිලධාරීන්ව සම්බන්ධ කරගෙන කරුණා කරලා අපිට මේ කොහොමද මේ මිල්කෝ ආයතනයේ රාජ්‍ය ආයතනයක් වෙලා ඒ කිරි පාරිභෝජනයට නොසුසු කිරි බවට පත් උනේ කියන පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා දෙන්න.
කාරක සභා සභාපතිතුමනි, මිල්කෝ ආයතනයේ මීට පස්සේ හිරිවල මුදල් ගෙවීමේ අපහසුතාවයකින් තොරව ගෙනියන්න දැන් මේ පහුගිය මාස කීපේ මම කටයුතු කරලා තියෙනවා. ඒ විදිහටම මම මේ අමාත්‍යාංශ ඉදනකන් දිගටම ඒ වෙලාවට මුදල් ගෙවීම කරනවායි කියන එකත් මතක් කරනවා. අනිත් එක තමයි ඔබතුමා කිව්වා මේ අර ගමනේදී මොනවාදෝ සාමාන්‍යයෙන් ආයතනයකින් පිටට කිරි ගියාට පස්සේ අපිට ඒ කිරිවල වගකීම බාර ගන්න බෑ. මොකද අපි හරි තත්ත්ව පරීක්ෂණයට ලං කරලා වෙළෙන්දුන්ට නිකුත් කරාට පස්සේ ඒ වෙළෙන්දන්ගෙන් විවිධ පුද්ගලයෝක ගෙනියනවා. ඉතින් එතනින් එහාට අපිට ඒවා ඔබතුමාට එහෙම ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් අපිට ඒ තැන්වල පරීක්ෂණයට දැනට යොමු කරලා තියෙනවා නම්
පොලිසියට ආදී ඒ අදාළ තැන් වලටත් යොමු කරා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයක් හැටියට ඔබේ නිෂ්පාදනයේ
නෑ රාජ්‍ය ආයතනයේ තුල කිසිම
රාජ්‍ය ආයතනය ප්‍රතික්ෂේප කරා ඒ නිකුත් වෙන්න පෙර යම් කිසි දෙයක් මිශ්‍ර වෙලා කියන කාරණාව මිල්කෝ ආයතනයේ ප්‍රතික්ෂේප කරා. ඒක ඇත්ත. හැබැයි අපි කියන්නේ මිල්කෝ ආයතනයටත් වගකීමක් තියෙනවා. මොකද ඒකෙන් ඍජුව පහර වැදුන මිල්කෝ ආයතනයට දේශීය කර්මාන්තය දේශීය ආයතනයක් රජයේ ආයතනයකට. ඉතින් අපි කියන්නේ ඔබතුමා මැදිහත් වෙලා කරුණා කරලා ඒ ආකාරයේ සිදුවීමක් උනේ කොහොමද කියන එක. මොකද වකට සභාපතිවරයා අපිට පොරොන්දු වුණා ඒ ගැන හොයලා බලලා පොලිසියට කරුණු වාර්තා කළා. ඒ අදාළ පිළිතුරු අපිට ලබා දුන්නා කියලා. අපිට ලබා දුන්නේ නැහැ. මොකද අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඒක මිල්කෝ ආයතනයේ තුල සිදුවෙච්ච කාරණාවක් නෙවෙයි මිල්කෝ ආයතනයෙන් කිරි නිකුත් කරාට පස්සේ සිදු වෙච්ච කාරණාවක්. ඒකයි අපි මේකට කියන්නේ ආයතනයේ වාර්තාවක්
ලැබලා. කාලය අවසන් කරමු. බොහොම ස්තුතියි. මේ ළඟට සාරත්‍ය දුෂ්මන්ත මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක්
තිබෙනවා. ගරු කාර්ය සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය යටතේ කතා බහ කරන විට මං හිතන්නේ ඔබතුමාට තමයි බරපතලම විෂයන් රාශියක් පැවිරලා තිබෙන අමාත්‍යවරයා හැටියට මේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර පහක් විතර තිබෙනවා. ඉතින් ඔබතුමා අර කලින් කිව්වා වගේ අපේ රටේ සංවර්ධනයේ හදවත බදු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ඔබතුමාගේ මේ අමාත්‍යංශය යටතේ කතා කරනකොට මම මේ කාරණා මුලින්ම අමාත්‍යතුමනි මතු කරන්නට ඕනේ. මම ඔබතුමාට මේ ප්‍රශ්නයක් හැටියටත් යොමු කරා. ඔබතුමා එදා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ගයන්ත කරුණාතිලක ඇමතුමා තමයි මේ සඳහා උත්තර දුන්නේ. විශේෂයෙන්ම මේ වාරි මාර්ග අමාත්‍යංශය යටතේ ක්ලයිමේට් රෙසිලියන්ට් ඉන්ටග්‍රේටඩ් වෝටර් මැනේජ්මන්ට් ප්‍රොජෙක්ට් මේ ව්‍යාපෘති යටතේ දැනට ව්‍යාපෘති කිහිපයක් යෝජනා වෙලා තිබෙනවා. ඒ යටතේ විශේෂයෙන්ම අපේ කෑගල්ලු දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති කිහිපයක් මේ වෙනකොට දේශගුණික බලපෑම අවම කිරීමේ ව්‍යාපෘති හැටියට නම් වෙලා තිබෙනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම මම නියෝජනය කරන ආසනය තුල දරණියගල ආසනය තුල මේ වෙනකොට ප්‍රධාන ජලාශයන් දෙකක් පිළිබඳව කතා වෙනවා. එයින් එක ජලාශයක් ගැන මීට යම් කාලයකට පෙර කතා බහ වෙලා වැඩ ආරම්භ කෙරුණා. අනික් ජලාශය මෙන්න මේ CRI කියන ව්‍යාපෘතිය තුළ තමයි ගරු අමාත්‍යතුමනි දැන් මේ වැඩ කටයුතු කෙරෙනවායි කියන අදහස තිබෙන්නේ. විශේෂයෙන්ම මේ නිසා විශාල ප්‍රශ්න රාශියක් උද්ගත වෙලා තිබෙනවා. පළමු කාරණය ගරු අමාත්‍යතුමනි මම බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා නිවැරදි පිළිතුරක්. මොකද ඔබතුමා එදා කබීර් හෂීම් ඇමතුමත් මම මේ සඳහා පිළිතුරු බලාපොරොත්තුෙන් ඉන්නකොට උත්තරයක් දුන්නා. ඔබතුමත් එක්කලා වාරි මාර්ග අධ්‍යක්ෂතුමත් එක්කලා කතා බහ කරලා මේ ව්‍යාපෘතිය අවලංගු කරන්න කටයුතු කරනවායි කියන පණිවිඩය එතුමා ලබා දුන්නා. නමුත් මට එදා දීපු පිළිතුරු අනුව ගරු අමාත්‍යතුමනි ඒ සඳහා ඒ ව්‍යාපෘතිය පිළිබඳව කොහෙවත් සඳහනක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ජනතාව තවමත් අවිනිශ්චිතභාවයෙන් ඉන්නවා. විශේෂයෙන්ම මට මේක අවසන් කරන්න දෙන්න ගරු අමාත්‍යතුමනි. ඒ නිසා විශේෂයෙන්ම වසන් 10ක 12ක
අපේ හරිසන් ඇමතුමා
මම මේක ඉවර කරන්න ඇමතුමා මිනිහටද. ඒ නිසා විශේෂයෙන්ම වසන් 10ක 12ක ජනතාව මේ වෙනකොට ප්‍රශ්නේ තියෙන්නේ ගෙයක් හදාගන්න බැරි තත්වයකට අලුතෙන් වගාවක් කරගන්න බැරි තත්වයකට පත් වෙලා තිබෙනවා. ජන ජීවිතය එහෙම් පිටින්ම අඩාල වෙලා තිබෙනවා. ඉතින් මේකට ප්‍රශ්නේ උනේ ගරු අමාත්‍යතුමනි අර ආපු සමහර නිලධාරීන් දීප උත්තරත් එක්කලා ජනතාවට බරපතල අවිශ්වාසයක් ගොඩනැගුණා. විශේෂයෙන්ම මේ වසන් 50ක් විතර තියෙන ආසනයක වසන් 10ක් විතර යට වෙනකොට වාරිමාර්ග අමාත්‍යංශ ව්‍යාපෘතියක් හැටියට මං හිතන්නේ අපිට මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පළවෙනි කාරණාව බවට පත් වෙනවා. අපිටත් ගරු අමාත්‍යතුමනි අවශ්‍ය කරලා තියෙන්නේ නිවැරදි පිළිතුර මොකක්ද කියන කාරණාව පිළිබඳව ජනතාව දැනුවත් කරලා ඉවර වෙලා මේ කටයුතු ඉස්සරහට ගියා නම් හොඳයි. මම ඇත්තටම කනගාටු වෙනවා. එදා පාර්ලිමේන්තුව ඇතුලේ රැස්වීමකුත් ගරු අමාත්‍යතුමනි තිබිලා තිබෙනවා. කෑගලු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුත් එක්කලා, නමුත් ආසනීය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මට ඒකට කිසිම ආරාධනාවක් ලැබුණෙත් නැහැ. ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. කොලේ වහලා ගහන්න හදනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාට මම ඒක ඉල්ලා සිටිනවා මේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස.
හැරිසන් ඇමතුම. ගරු කාරක සභා සභාපතිතුමනි, මම හුඟක් ආදරය කරන මන්ත්‍රීවරේ දුෂ්මන්ත මන්ත්‍රීතුමා, එතුමා මේ ප්‍රශ්නය නගන්න ඉස්සලා මම කනගාටු වෙන එදා මට එන්න බැරි වෙච්ච කියන ප්‍රශ්නෙට කොහොම වෙතත් කබීර් හෂීම් මැතිතුමා, ඒ වගේම අපේ වෛද්‍ය තුසිතා විජේමාන මැතිණිය, ඒ වගේම අපේ කෑගල දිස්ත්‍රික්කයේ අනිත් මන්ත්‍රීතුමාලා අපි කට්ටියක් මේ මාරිමාර්ග නිලධාරි මහතුරු ගෙනල්ලා අපි සාකච්ඡාවක් කරා. මම ඔබතුමා හිටියා දැක්කේ නැහැ, නැත්නම් ඔබතුමාවත් මේකට සම්බන්ධ කරගන්න. අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ කටයුත්ත කරේ ඇත්තටම එහෙ ජලාශ හදන්න නෙමෙයි, මීට කලින් අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කැලණි ගඟේ ගම්වතුර පාලනය කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළ කොටසක් කිව්වා. මොයකට පළල් කරන්න ඕන කිව්වා. තවත් කොටසක් කිව්වා මේ ජලාශවල උඩින් වෙනම වෙනම පොඩි පොඩි ජලාශ ඉදි කරලා එන වේගය ටිකක් අඩු කරන්න ඕන කියලා. කොහොමත් ඔබතුමාගේ මැතිවරණ කොට්ටාසෙත් යටියන්තර නගරෙත් යට යනවයි කියලා මේ පසුව කරපු සමීක්ෂණ වාර්තාවලින් පැහැදිලිව පෙන්නුම් ගියා. ඒක නිසා මොනම හේතුවක් නිසාවත් ඒ ජලාශ ඉදිකිරීමක් කරන්න ඉඩ තියන්නේත් නැහැ, ඒකට අවස්ථාව දෙන්නෙත් නැහැ කියන එක බොහොම වගකීමෙන් ඔබතුමාට කියන්න කැමතියි.
ඔම ස්තුතියි ගරු අමාත්‍යතුමා. මට එදා ලැබුණු පිළිතුරේ තියෙනවා මේ ශක්්‍යතා අධ්‍යයන ටික අවසන් කියලා. ඒක ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි. එහෙමනම් දැන් මං හිතන්නේ මේ අපිට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ. අපේ මේ මන්ත්‍රීතුමියත් දන්නවා. මේ මං හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට මෙතනින් විසඳ ගන්න පුළුවන් නම් හොඳයි. ඔබතුමා මේ සම්බන්ධයෙන් මොකක් හරි මේ නිවේදනයක් නිකුත් කරා නම් මං හිතන්නේ මේ වෙලාවේ ඒක වටිනවා, මේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා. බොහොම ස්තුතියි. ඒ වගේම මම මතක් කරන්නට ඕනේ ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම ඔබතුමා දන්නවා 2015 කලින් පශු සම්පත් ක්ෂේත්‍රය ගත්තාම කිරිගවෙන් විශාල ප්‍රමාණයක් අපේ රටට ආනයනය කරන්න පටන් ගත්තා. ඒකේ නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන් ගරු ඔබතුමා. හැබැයි මේ වැඩපිළිවෙල හොඳ වැඩපිළිවෙලක්. මොකද අද වෙනකොට කිරිපිටිවලට ඔබතුමා දන්නවා දැන් නොයෙකුත් දෙනා කතා කරනවානේ කිරිපිටිවලට උරු තෙල් කලවම් කරනවායි මේ කතන්දර තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අපේ පළාත් ගත්තාම වතු ශේෂ්ත්‍රය ආශ්‍රිතව මේ වෙනකොට විශාල වශයෙන් සත්ව පාලනයක් සිදු වෙනවා. හැබැයි කිසිම සංවිධානාත්මක අන්දමට මේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. වතු ශේෂ්ත්‍රය ගත්තාම ඕනෑ තරම් කොම්පැනිවලට අද වතු ඉඩම් තියෙනවා. මේ ශේෂ්ත්‍රවල නිරත වෙන අයට අවශ්‍ය කරන පහසුකම් සපයන්න
විනාඩියක කාලයක්
පහසුකම් සපයන්න. ඉතින් අද වෙනකම් මේව ප්‍රයෝජනට අරගෙන නැහැ. අක්කර දහස් ගණනක් තිබෙනවා කොම්පැනිය වතු ටික අරගෙන ඉන්නවා. හැබැයි වගා කටයුතු වල නිරත වෙන්නේ නැහැ. අපි බොහොම අමාරුවෙන් තමයි නායකයාත් ඉඩමක් ගන්න කොම්පැනි මේ වතු වංශයත් එක්ක කතා කරලා. ඒ නිසා මං හිතන්නේ ඔබතුමාට පුළුවන්කමක් තිබෙනවා නම් පශු සම්පත් ශේෂ්ත්‍රය ගැන කතා කරාම තවත් කාරණයක්. මම දැන් සම්බන්ධීකරණ කමිටුවක අවුරුදු 3ක් සභාපතිවරයා හැටියට හිටියා. හැම අවුරුද්දේම අහනවා ඊළඟ අවුරුද්දේ කිරි නිෂ්පාදනයේ කොච්චර වැඩිවීමක් වෙලා තියෙනවද කියලා. කියන්න ලැජ්ජයි එමතුමා, ලීටර 100ක්වත් නැහැ බොහෝ තැන්වල. ඉතින් ඒ නිසා මම හිතන්නේ වැඩපිළිවෙල හොඳයි. ඒකේ අඩුපාඩු තියෙනවා නම් අපි ඒ අඩුපාඩු ටික නිවැරදි කරගෙන ඉස්සරහට යන වැඩපිළිවෙල කදාගමු. මොකද දැන් වතු ශේෂ්ත්‍රය ගත්තාම තිබෙන ආර්ථික ප්‍රශ්නයටත් මං හිතන්නේ හොඳ පිළියමක් වෙනවා. ඒ නිසා ඔබතුමාට පුළුවන් නම් මේ කොම්පැනි ටිකත් එක්ක කතා බහ කරලා ඉවර වෙලා මේ පශු සම්පත් අමාත්‍යාංශය යටතේ යම් සහනයක් දෙන්නට මං හිතනවා ඒක වතු කරේ ජනතාවට ලොකු හයියක් වෙයි කියලා. ඒ වගේම පහුගිය 2015 පස්සේ අපේ මූලාසනාරුණ මන්ත්‍රීතුමනි ඔබතුමාත් දන්නවා පෝර සානාධාරේ නවත්තලා තිබ්බ අවුරුදු ගාණ. තමුන්නාසෙලත් හොම්බෙන් ගියා, අපි හොම්බෙන් ගියා ඒක හින්දා. ඒ නිසා කොළඹ ඉන්න සමහර දේශපාලඥයන්ගේ මම තමුන්නාසෙට චෝදනා කරන්නේ නැහැ. අපි දන්නවා තමුන්නාසෙ හිටපු මතය. සමහර කොළඹ හිටපු දේශපාලඥයෝ ගත්ත තීන්දු හින්දා ගොවි ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. අපේ පළාත්වල හිටපු සමහර ගොවීන්ට ග්ලයිෆොසෙට් ප්‍රශ්නෙත් ආවා. තේකෑල්ලක් සුද්ධ කරගන්න රුපියල් 700 දවසට ගියා අවුරුදු දෙකම හාරක් තුනක් කිසිම ආදායමක් තිබුණේ නැහැ. කිසිම ආදායමක් තිබුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ තවදුරටත් පෝරසාන ආධාරය තවදුරටත් ශක්තිමත් කරන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ වගේම අපිට නිශ්චිත වශයෙන් අපිට ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් අපිට මම හිතන්නේ තීන්දුවක් ගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මොකද ග්ලයිෆොසෙට් තහනම් කරපු කාලය තුලත් ඊට වඩා පරිසරයට හානිදායි බොහෝ දේවල් තුන් ගුණයක මිලකට විකුණුනා සමහර මේ මේ ප්‍රදේශවල. ඒ නිසා ලයිසන්ස් තහනම් කිරීම මගින් මම හිතන්නේ බලාපොරොත්තු වුණු දේ ලැබුණයි කියලා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධිනුත් මම හිතන්නේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය කරලා තිබෙනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලනවා පැවිලි කර්මාන්තය අමාත්‍යංශයත් එක්ක කතා කරලා කරුණා කරලා මේ කටුබොල් සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දෙන්න පරිසර අධ්‍යයනය වාර්තා ටිකත් අපිට බොහොම ඉක්මනට ලබා දෙන්න. මොකද ඒ සම්බන්ධයෙන්ුත් දැඩි අවිනිශ්චිත භාවයක් තිබෙනවා. අද හැම තැනම කටුබොල් වගා කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරමින් කාලය ලබා දීම ගැනත් ස්තුතිවන්ත වෙමි. මම නිහඬනවා. බොහොම
ස්තුතියි. ඔව්. ස්තුතියි ගරුමන්තුමා. මීළඟට හෙක්ටර් අපහත් මන්තුමා. ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා. ඊට පෙර තුස්තා විජේමාන මන්ත්‍රීතුමිය මුලාසෙන්.
උලාසනය ඔබවන වරුමන්ත්‍රීතුමනි ඔබතුමිට බොහොම සුජන්ත වෙනවා. අවස්ථාව ලබා දීම සම්බන්ධව මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් රජයේ විශේෂිත වූ වැය ශීර්ෂයක් විවාදයට භාජනය වෙන වෙලාවක්. මම හිතනවා මෙතන විශේෂ වන්නේ රටේ සමස්ත ජනතාව ජීවත් කරවීමේ සියලු කටයුතු මේ අමාත්‍යාංශය තුළ ගැබ් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන නිසා. කෘෂිකර්මයත් එක්ක ධීවර අමාත්‍යාංශයත් එකතු වෙලා තියෙනවා. ඊළඟට ග්‍රාමීය ආර්ථිකයත් එකතු වෙලා තියෙනවා. වාරි මාර්ගයත් එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ හතර ගත්තාම මේ ශ්‍රී ලංකාවට ඉතාමත්ම සුවිශේෂයි. දැන් අපේ ගරු මන්ත්‍රීතුමා ඊට පෙර කතා කරපු මන්ත්‍රීතුමා පොහොර ගැන කතා කරා. දැන් ඊයේ ආලෙන්දේදී ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂ කතාවක් කිව්වා. මං ඒක අහගෙන හිටියට පස්සේ මට මතක් වුණා ඇත්තටම අපි එතනනේ එන්නම් ඉන්නේ කියලා. ඒ කියන්නේ වී එහෙම නැත්නම් හාල් කිලෝ එකක් අපි අද මිලදී ගන්න ගාන අර පොහොර ඒ කියන්නේ හාල් නිපදවන්න වී නිපදවන්න යන වියදම් වලට පොහොර සහනාධාරය එහෙම බැරි වෙලාවත් එකතු කරොත් කීයට හාල් කිලෝවක් අපිට ගන්න පුළුවන් වේද? දැන් ගරු මුලාසන හොබවන ගරු මන්ත්‍රීතුමේනි අද ප්‍රශ්න තියෙන්නේ අපි මම පොඩ්ඩක් අද මේ අයවැයත් එක්ක සම්බන්ධීකරණය කරන්න හදනවා. අපි රටක් හැටියට කොතනද ඉන්නේ, කොතනද අපි සිටිය යුත්තේ කියන අපි සමස්යක් හැටියට ආණ්ඩු කරපු කාලයක් තිස්සේ මේ ආණ්ඩු කරපු සියලුම මන්ත්‍රීතුමල්ලා ඇමතිවරු ඒ වගේම නායකය සියලු දෙනාම ලැජ්ජ වෙන්න ඕන. මේ රටේ අපි අපේ රට දූපතක්. එයා සමානවම අපේ රට හැමදේම පරිපූර්ණ වෙච්ච රටක්. හැබැයි අපි රටක් හැටියට අපි කොහොමද සංවර්ධනය වුණේ, අපි කොතෙන්ටද ජනතා හිතවාදී විදිහට රට ගෙනාවේ කියන එක ගැන අපි සියලු දෙනාම කනගාටුවට පත් වෙන්නේ. අපි කෘෂිකර්මය කොතෙන්ටද ගෙනල්ලා තියෙන්නේ? අපි කෘෂිකර්මය ගැන අද කෘෂිකර්මයෙන් කරන වැඩසටහන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් අපි නිෂ්පාදනය කරන භෝග වර්ග සම්බන්ධයෙන් ඊළඟ විශේෂයෙන්ම අපේ අපනයන වැඩි කරන්න කෘෂිකර්මය අපි ප්‍රයෝජනට ගත්ත ආකාරය සම්බන්ධව අපිට හැම දිනෙකටම ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපි අලුත් විශේෂයෙන්ම ජාත්‍යන්තරය සම්බන්ධීකරණය කරගෙන ඒ ජාත්‍යන්තර වෙළඳපොළ හඳුනාගෙන අපි යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවද? රටෙන් නිපදවන දේවල් සිය ජාත්‍යන්තරයට දීලා රට සුවම්පොස්ත කරන වැඩසටහන ක්‍රියාත්මක කරා. රටේ ජීවත් වෙන ජනතාවට හරියටම ජනතාව පෝෂණය කරන්න අවශ්‍ය කරන භෝග වර්ග අපි හරි විදියට නිපදවා ගන්නවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා අපිට අලුත් සොයා ගැනීම එක්ක අලුත් නිර්මාණශීලී වැඩසටහනුත් එක්ක විශේෂයෙන්ම අපේ රටේ තියෙන පහසුකම් සියල්ල හරි විදියට පරිහරණය කරලා ඒවා විවිධාංගීකරණයට තිබුණාන ඒවා සැලසුම් සකස් කරලා යම්කිසි විධිමත් වැඩපිළිවෙලකට හදලා අපේ රටේ දක්ෂයෝ ඉතාමත්ම දක්ෂයෝ ඉන්නා මේ රටේ සොයා ගැනීම තියෙනවා මේ රටේ මේ හැමදේම එකට එකතු කරලා අපිට යම්කිසි වැඩපිළිවෙලකට එන්න පුළුවන් නම් අපිට පුළුවන් කෘෂිකර්මයෙන් ස්වයං පෝෂණය කරන්න මේ රට කරු අමාත්‍ය තිබෙන ඔබතුමාගේ විශේෂ ඉල්ලීමක් කරනවා අපිට පුළුවන් නම් අඩු ගානේ ගෙවතු වගාව මේ වෙනකොට පොහොර වලින් තොරව යම්කිසි නිපදවා ගැනීමක් කරන්න එහෙම නැත්නම් කෘෂිකර්මාන්තය අපිට කරන්න සමහර වෙලාවට අපිට සම්බන්ධීකරණය කරගන්න පුළුවන් වෙන්න ඕන මං හිතනවා සමෘද්ධිලාභීන් අපි සමෘද්ධිලාභීන්ට මුදලක් දෙනවා නොමිලේ නිකන් ජීවත් වෙන්න මුදලක් දෙනකොට ඒව සම්බන්ධීකරණය කරගන්න පුළුවන් කෘෂිකර්මයත් එක්ක මං හිතනවා සමෘද්ධිගරු අමාත්‍යතුමාත් මේ සම්බන්ධයෙන් එතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා මං හිතනවා ඔබතුමාත් ඒකත් එක්ක බද්ධ වුණා නම් මේ සියලු අමාත්‍යංශත් එක්කට එකතු කරගෙන යම්කිසි වැඩපිළිවෙලකට එන්න පුළුවන් නම් අපේ රට සහලින් පමණක් නෙවෙයි හැම භෝගයකින්ම ස්වම්පෝෂ රටක් හැටියට නිර්මාණය කරන්න පුළුවන් මං විශේෂයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මොකද ඔබතුමා ඉතාමත්ම දක්ෂ අමාත්‍යවරයෙක් එයා සමානව ඔබතුමා ශේෂෙන්ම කුසිකර්මයට ඉතාමත්ම කිට්ටු වන්තයෙක් එයා සමානව ඔබතුමත් එක්ක ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු හොඳ දක්ෂයෝ ඒ සියදෙන ඒකරාශී කරගෙන පාර්ලිමේන්තුවේ අනිකුත් මන්ත්‍රීතුමන්ලාගේ සහ නිලධාරි මහත්තුරුන්ගේ අදහස් ඉස්සරහට අරගෙන මේක දියුණු කරලා ඉස්සරහට ගෙනහිල්ලා මේ රටේ හැමදේම අපි කියන දේක් තමයි දැන් හරි දැන් අපි ක්‍රියාත්මකයි එහෙම නැත්නම් අපි සැලසුම් හදලා තියෙන්නේ දැන් හෙට දවසේ මේක වෙනවා ඊළඟ මාසේ මේක වෙනවා කියමින් කාලයක් තිස්සේ ආපු දේවල් ටික අමතක කරලා යම් විදි වෙනසකට එන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම මේ රටට වැදගත් ජනතාවට වැදගත් කියලා මම විශ්වාස කරනවා ඒ වගේ විශේෂයෙන්ම දීවර කර්මාන්ත මේ දීවර රැකියාවේදන අපි පුත්තලන් දිස්ත්‍රික්කේ ගත්තාම අපේ සහෝදර ජනතාව විශාල සංඛ්‍යාවක් දීවර රැකියාවේ නියැලෙන දීවර රැකියාව සම්බන්ධයෙන්ුත් මතක් කරන්න තියෙන කාරණාව තමයි අපි කොතනද ඉන්නේ කියලා අපිට මිරිදිය වෙන්න පුළුවන් කරදිය වෙන්න පුළුවන් අපි කරදිය දීවර කර්මාන්තය සඳහාම තමයි හැමදාම හැබැයි දීවරේ හොයාගත්ත දේ තමයි අපි විකුණන්නේ අපි හොයාගත්ත දෙයක් දීවරයට දීලා ඒක විකුණලා නැහැ දීවරය හොයාගත්ත දේ අපි අරගෙන විකුණන ආණ්ඩුවක් හැටියට කාලයක් තිස්සේ තිබිච්ච හැම ආණ්ඩුවක් එහා සමානවම අපි මිරිදිය වස්ස වගාව එහෙම නැත්නම් ඒ විශේෂයෙන් මේ වගාවන් වලින් අපේ රට ස්වයංපෝෂිත කරන්නත් විශේෂ විදේශ විනිමය ගන්න ජාත්‍යන්තර යවන්නත් අපිට වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන් අපි කොතනද ඉන්නේ අපි එහෙම තැනක නෙමෙයි ඉන්නේ අපි හැමදාම මඩ ගොහරුවක ඉඳගෙන අපි සමහරලාට අනිත් කෙනාට බැන බැන අපි යම් යම් දේවල් කරනවා කියලා බොහෝ වෙලාවට ඒවා නොකර ඉන්න කණ්ඩායමක් ඒ නිසා ගරු අමාත්‍යතුමනි ඔබතුමාට විශේෂයෙන්ම අවධානය යොමු කරනවා ඒ සම්බන්ධයෙන් යම් කිසි වැඩපිළිවෙලක් අපි දූපතක් හැටියන අපේ වටේම තියෙන මුහුද හැබැයි අපි මේ මුහුදෙන් ප්‍රයෝජන ගද්දි අද මතක තියාගන්න අපේ ට්‍රෝලර් යාත්‍රා යනවා මාලදිවයිනේ ගිහිල්ලා අහු වෙනවා ඇයි මාලදිවයිනේ ගිහිල්ලා අහු වෙන්නේ ඒ පැත්තට ජාත්‍යන්තර මුහුදට යන්න ගිහිල්ලා එතනදී අහු වෙනවා අපේ දීවරය අපා දුක් විඳිනවා ඒ වගේ මේ අංගල කර්මාන්තේ වැටෙනවා ඒ ව්‍යාපාරික වැටෙනවා ඒක රැකියාවේ කරන අය වැටෙනවා මේ සියල්ලම වැටෙන හේතුවක් තියෙනවා මොකද අපි වටේ මුහුද තිබුණාට අපි යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවද මුහුදු ජීවින් වගා කිරීමට සදහන් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා අපි මේවා ගැන හරියට සොයා බල අපේ පරීක්ෂණ ආයතන ඕන තරම් තියෙනවා හැබැයි ඇහුවොත් කියයි ඔව් දැන් ඒක හරි දැන් ඇවිල්ලා හරි ගානට ඇවිල්ලා තියෙන්නේ තව මාසෙකින් හරි යනවා නැත්නම් තව 6 මාසෙකින් හරි යනවා කියලා කතාව කියයි මේක තමයි අපි කතාව කියගෙන ඇවිල්ලා තියෙන කාලයක් තිස්සේ ඒ නිසා මම ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධවත් ඔබතුමාට පර්යේෂණ වැඩපිළිවෙලකුත් එක්ක ඉස්සරහට යන්න හැකියි මොකද මේ සියල්ල සිද්ධ කරන්න පුළුවන් නම් අපේ රට මේ පස්සට ගිහිලා තියෙන අපි නිසාමයි අපි හිතලම මේ රට පස්සට අරගෙන තියෙන නිසා අපි සියලු දෙනාට වකීමක් තියෙනවා රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන සැලසුම් ටික හරියට හදන්න ඒ නිසා ඔබතුමා දක්ෂ අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමාගේ විශේෂ ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව සොයලා බලන්න
කියලා ඒ වගේම
විනාඩියක් භාගයක් දෙන්න පුළුවන්ද
විනාඩි භාගයක්
බොහොම ස්තුතියි ඔබතුමීට විශේෂ යමක් කතා කරන්න නේද විනාඩි භාගෙත් වටිනා මට මේ කතාව මේ කල්පිටියේ තියෙන ලයිලා සුරුක්කු වේදල් මේ පන්න ක්‍රමේ මේක පැහැදිලිව මම මෙතන ඉදන් ප්‍රකාශ කරනවා මේක යට තියෙන්නේ මුදල් ගනුදෙනුවක් මේ රැකියාව නිසා විශේෂයෙන්ම මේ පුත්තලන් දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වල මේ දුප්පත් දීවරය සම්පූර්ණයෙන්ම තමුන්ගේ ජීවන ක්‍රියාවලිය කඩාවැටගෙන තියෙන. ඒක කඩාවැටලා තියෙන මුදලැලිලා කණ්ඩායමක් සහ නිලධාරි කණ්ඩායමක එකට එකතු වෙලා. මේක අපි ඇඟිල්ල දික් කරලම කියනවා. මේක අපි කාලයක් තිස්සේ මේක පිටිපස්ස හිටියා. දැන් නඩු තීන්දුවක් අරගෙන නඩු තීන්දුව ප්‍රයෝජනට අරගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සමස්ත මූදේ ඉන්න සියලුම පොඩි මාළු ටික ඉවරයි. එමනම් හැදීගෙන එන මාළුව ඉවරයි. ඒ මාළුව ඉවරනාට පස්සේ අර අයින්සක දීවරෝ ගිහිල්ලා මාළුව අල්ලන්න ගන්න අවස්ථාව නැතුව ගිහිල්ලා ඒ දීවර රැකියාවත් නැතුව ගිහිල්ලා එයාට ජීවත් වීමේ අයිතිය පවා සමහරට නැතුව ගිහිල්ලා තියෙනවා. එසක් කරුණා කළ ගරු අමාත්‍යතුමනි, මේ ගැන විශේෂයෙන් හොයලා බලලා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කරන්න විශේෂ විවාදයක් කියලාන්නේ. මොකද මේ ගැන කතා කරන්න විතරක් නෙමෙයි, අපි මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා මේකේ අවසානය දක්වා. මොකද මෙහෙම නොවුනොත් මුදලායිල කණ්ඩායමක් සහ සමහර නිලධාරී කණ්ඩායමක් මේකේ වැඳබැයි රජ වෙයි,
රටේ
ජාතික වශයෙන් රටේ තියෙන සම්පත් ටිකත් ඉවර වෙයි, අය අයින්සක දීවරයා මැරිලා යයි අපිට සාප කරමි. ඒ නිසා මේ සම්බන්ධ විශේෂයෙන් ඔබතුමාට බලන්න කියලා ඉල්ලා සිටින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධ ඔබතුමාලා සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරන බොහොම ස්තුතියි.
පූජ්‍ය අතුරුරේ රතන ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
කරු සභාපතිතුමනි, මට පෙර කතා කරා සාරති දුෂ්මන්ත විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. මම හිතන්නේ ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔහු යෝජනා කළා මේ ග්ලයිෆොසේට් අත්‍යවශ්‍යයි කෑගල්ල පැත්තට, ඒ වගේම පොහොර සහනාධාරයේ හැම දෙන්න ඕන කියලා. මම දන්නේ නැහැ විපක්ෂයේ මතවාදය මේකද කියලා. ඉතින් මේක නම් මතවාදය, විපක්ෂයට දැක්මක් නැහැ. මුලින් අපි තේරුම් ගන්න ඕන ග්ලයිෆොසේට් පිළිබඳ ලෝක ජනමතය මොකද්ද කියලා. 2016-2015 අපි ග්ලයිෆොසේට් සම්පූර්ණයෙන්ම තහනම් කරු ලැබුවා. තහනම් කරාට පස්සේ කිසිම ගොවියෙක් ග්ලයිෆොසේට් ඉල්ල හිටියේ නැහැ. ලංකාවේ කන්න දෙකට කුමරුවක් කරලා ලක්ෂ 20ක් පාවිච්චි කරනවා. මේ ලක්ෂ 20 වගා කරන්න කිසිම ග්ලයිෆොසේට් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. කිසිම ගොවියෙක් ඉල්ල හිටියේ නැහැ. නමුත් අපි දුන්නා. පස්සේ අපි තේවතු වගාවට විශාල වශයෙන් ග්ලයිෆොසේට් පාවිච්චි කරනවා. ඒත් කුඩා තේවතු හිමිය පාවිච්චි කරන්නේ නැහැ. ලංකාවේ ආදායමෙන් 60%, ඒ කියන්නේ 60%ක් පමණ නිෂ්පාදනය කරන්නේ කුඩා තේවතු හිමිය. ප්‍රධාන වශයෙන් මේ ග්ලයිෆොසේට් ඉල්ලන්නේ මහ තේවතු හිමිය. ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව 26%. එතකොට මේ විශේෂයෙන්ම පාළු තියෙන හන්දා වල් බැවෙන නිසා තමයි ග්ලයිෆොසේට් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර අද අපි දන්නවා ඇමරිකාවේ සමහර ප්‍රාන්ත තව අවුරුදු දෙකකින් ස්ථිරවම තීරණය ගන්න යනවා. සමහර රටවල් දැන් සම්පූර්ණ තහනම් කරලා තියෙනවා. ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ අද වෙනකොට සම්පූර්ණයෙන් ග්ලයිෆොසේට් තහනම්, ඒ කියන්නේ කිසිසේත් මේ වල්නාශක පාවිච්චි කරන්න නැහි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ග්ලයිෆොසේට් තහනම් කිරීම නිසා අද අපට ඇතිවෙච්ච වාසි විශාල ප්‍රමාණයක් තියෙනවා. හරකුන්ට කන්න තනකොළ ඉතුරු වුණා. ඒ වගේම විශේෂයෙන්ම අනුරාධපුර පොළොන්නරුව පළාතේ සැලකුවුතු ප්‍රමාණයකින් අර වෙලා තිබෙන ජෛව හානිය නැත්නම් ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම යම් තරමකට හරි වෙනස් කරන්න අපට පුළුවන් වුණා. ඉතින් ග්ලයිෆොසේට් නිසා අද ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම කෙටියෙන් කියනවා කවුරු දන්න කාරණා. එකක් තමයි වහගුඩු රෝගය පිළිබඳව. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාමික පෙන්ලා තියෙනවා. ඒ වගේම වකුගඩු උග්‍ර පිළිකාකාරකයක් කියලා විශේෂයෙන්ම සෑන් ෆ්‍රාන්සිස්කෝ අධිකරණයේ නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ නඩු තීන්දුව ආපහු ඉදිරිපත් කරා අපීල් කෝට් එකට. දැන් ඒකෙනුත් හම්බෙලා තියෙන්නේ මේක ශරීරයට ඉතාම හානිකරයි, ඒ වගේම වන්දි ගෙවීමට සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණා මුලින්ම අපි අධ්‍යයනය කරනවා. ග්ලයිෆොසේට් කියන්නේ පූර්ණ වල්නාශක. සමහරු හිතන් ඉන්නවා මේ වගා කරන්න බැරුණාලු ග්ලයිෆොසේට්ද. ග්ලයිෆොසේට් කියන්නේ පොරක් නෙවෙයි. ග්ලයිෆොසේට් කියන්නේ ගොයමට මුලින්ම යොදන පූර්ණ වල්නාශකයක්. ඉතින් කුඹුරු වගාවට කොහොමවත් අවශ්‍ය නැහැ. තේවගාවේ පඳුරු ගහන්නේ හරියට තියෙනු නම් ග්ලයිෆොසේට් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට පෝර ගැන. මේ ආණ්ඩුවට පස්සේ පෝර සහනාධාරය නොදී ඇරියේ නැහැ. අපි යෝජනා කරේ මේ ආණ්ඩුව යටතේ පෝර සහනාධාරය වෙනුවට මුදල් දෙන්න කියලා. එතකොට ගොවියන්ට තීරණයක් ගන්න පුළුවන්. ඒ වෙනකොටත් ගොවි යම් සුළු ප්‍රමාණයක් හිටිය කාබනික වගාව කරන. ඊට පස්සේ රජයේ මැදිහත් වීමෙන් විශාල මුදලක් වියදම් කළා. ප්‍රචාරක වැඩ කොටසක් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගොවි 25,000ක් විතර අපිට සංවිධානය කරන්න පුළුවන් වුණා. වස විසෙන්තර වගා කරන. අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? මුලින්ම ආණ්ඩුව සල්ලි දෙනවයි කියලා කිව්වා. ඒ පස්සේ ඊට පස්සේ ඒක මම හිතන්නේ විපක්ෂයත් ඉල්ල හිටියේ පෝරම දෙන්න කියලා. ඇයි මේ මැතිඑමතුවරු මේගොල්ල පෝරවලට මෙච්චර කැමති අය? මොනවද මේ ඇත්ත වශයෙන්ම ලංකාවට ගෙනෙන පෝර වලින්? ගරු සභාපතිතුමියනි, විශාල ප්‍රමාණයක් තියෙන යූරියා. ඒ කියන්නේ 60%ක් විතර අපි යූරියා ගෙන්නන්නේ. මොනවද මේ යූරියා කියලා කියන්නේ? යූරියා කියන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් කොහෙද තියෙන්නේ? වායුගෝලේ. වායුගෝලේ තියෙන නයිට්‍රජන් පොළොවට ගන්නේ කොහොමද? ශුද්‍ර ජීවීන් සහ කොළවලින්. ඒතර අපේ රටේ ඕන තරම් කොළ තියෙන මේක සීතල රටක් නෙවෙයි, මේක වින්ටර් එකක් නෑ. ඒක හන්ද අපිට ඇති තරම් නයිට්‍රජන් ගන්න ඉඩකඩ තියෙනවා. අපිට යූරියා ගෙන්නීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. කොහෙන්ද යූරියා ගේන්නේ? සමහර වෙලාවට තෙල් ගොඩ දාන තැන්වල. තෙල් ගොඩ දාන තැන්වල විශේෂයෙන්ම මේ සමහර ඒවා අපද්‍රව්‍යයක් විදිහට විකුණන්න බෑ. හේතුව තමයි සමහර තැන්වල එහි තියෙනවා විශාල ප්‍රමාණයක් කැඩ්මියම් සහ ආසනික්. එහෙම තියෙන තැන්වල කිසිසේත්ම අපි සුදුසු නෑ ඒක පොහොරට පාවිච්චි කරන්න. මෙවර මම වගකීමෙන් කියන ගරු සභාපතිතුමනි, මෙවර මේක ඇමතිතුමා මේකට උත්තරයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා නෙවෙයි එතකොට ඇමතිවරයා 2017 පොහොර ගෙන්නද්දී පර්යේෂණ කරන්න කියලා තියෙන්නේ මුහුදේදී. එතන අපි දන්නවා කවුරුත් මේ පොහොර මුහුදේ පරීක්ෂා කරන්න බෑ. එතන මුහුදේ පරීක්ෂා කරන්න කිව්වම අනිවාර්යයෙන් මේක පරීක්ෂණේ බාධා කරන්න. ඊට පස්සේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් අපේ දැනගැනීමට අනුව තියෙන මේක පරීක්ෂා කරලා තිනවා. පරීක්ෂා කරාම උග්‍රම විස තියෙන පොහොර තමයි තුට්ටු දෙකට ගෙනල්ලා ගොවි ජනතාවට දීලා තියෙන්නේ. බිලියන විශාල ප්‍රමාණයක අපි පොහොර සහනාධාරයකට යනවා. පොහොර සහනාධාරය දෙනකොට බිලියන 50යි, ගොවියන්ට සල්ලි දෙනකොට බිලියන 20යි. මොකද්ද මේ වෙන වංචාව? එතකොට මේ මැති ඇමතුරු මේ ටෙන්ඩරේ දෙනකොට ලොකු වාසියක් තියෙන මැති ඇමතුරුට ටෙන්ඩරේ දෙනකොට අති අටින් ගාණක් ගන්න. මේ බිලියන 50 පොහොර කිව්වට 25ක්ම දිවදාරින් සහ දේශපාලනඥයෝ අතර තමයි උදළු හුවමාරු වෙන්නේ. පහුගිය අවුරුදු 15 පොහොර දීපු මිනිසුන්ගේ අගමුල හොයලා බැලුවොත් කොහේ දින ආරන් තියෙන්නේ, කොහේද ජීවත් වෙන්නේ කියලා මේකේ වංචාව මනාව වටහා ගන්න පුළුවන්. ලංකාවට එක සැරේටම අපිට පොහොර නවත්තන්න බෑ. ඒක හන්ද ගියාන්ඩුවින් අපි පොහොර නැවැත්තුවේ නේ. අපි කරේ ඔයගොල්ලෝ පොහොර ගන්න. හැබැයි ඔබලට අපි තීන්දුවක් දෙනවා, එක්කෝ කැමති නම් රසායනික පොහොර ගන්න, කැමති නම් ඕගනික් වලට යන්න. හැබැයි අපි ඍජු පොහොර දුන්නට පස්සේ කිසි දෙයක් අපිට කරන්න බෑ. මොකද ගෙදරටම ගිහිල්ලා වීගොපියට පොහොර ටික දෙනවා. එතකොට අපිට හිතන ඕගනික් ගාවක් කරන්න බෑ. ගරු ඇමරිතුමනි, ඔබතුමයි කාලේ නෙවෙයි. අපි කැබිනට් පත්‍රිකා දෙකක් පාස් කළා. ඊට පස්සේ එකක් ආපහු සල්ලි දෙන්න, දෙවෙනි එක තමයි කාබනික වගා කරන ගොවියන්ට සල්ලි ටික දෙන්න කියලා. ඔබතුමත් ඒක ඉල්ලුවා හිටිය මගේ ඉල්ලීමට අනුව. නමුත් අද වෙනකන් මේ ගොවියන්ට සල්ලි ටික දීලා නැහැ. කිරිකුණාමලේ විශාල ප්‍රමාණයක් අපි වගා කළා. ඒ වගේම පොළොන්නරුව අනුරාධපුර ප්‍රදේශවල තැන් තැන්වල විසිරිච්ච යම් යම් කුඩා ප්‍රමාණවලින්. ඉතින් මේ විදියට අපි සම්පූර්ණයෙන්ම අපේ අත්හදා බැලීමේදී අපි ස්ථාන 200ක අත්හදා බැලීම කළ කෘෂිකර්ම මාත්‍යංශයත් එක්ක ඒකෙදි පෙන්නුම් කරා එකම තැන අපි එක තැනක පොහොර යොදලා කරා, එක තැනක කාබනික පොහොර කළා. ප්‍රතිඵලය මොකද්ද? අපිට සමානස්වැන්නක්, ඒ කියන්නේ රසායනික පොහොර යොදනවා හා සමානස්වැන්නක් එක කන්න එකෙදිම එකම සමාන මුදලක් යෙදීමෙන් ලබා ගන්න පුළුවන් කියලා අත්හදා බැලීමෙන් අපි ඔප්පු කරා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමගම. ගරු ඇමතිතුමනි, මේ අඩුගානේ ඔබතුමාගෙන් මම ඉල්ල හිටිනවා මේ වාර්තා මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. මේ වාර්තාව ඇත්තද බොරුද කියලා ඒක රටටම ලෝකෙටම ඉතා වැදගත් අපි කරපු අත්හදා බැලීම. ඉතින් ඒ නිසා තවදුරටත් අපි කියනවා බොරුවට මේ කිසි වගකීමක් නැතුව ඍජුව පොහොර දෙන්න ඕන කියලා. මේක කරන ජාතික අපරාධයක් කියලා මම කියන්න ඕන. අදත් මම කියනවා ලංකාවේ ගොවිතැනේ වෙනසක් කරන්න නම් අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට ඍජුව රසායනික පොහොර දෙන්න එපා. මුදල් දෙන්න, මුදල් දුන්නාට පස්සේ එක සැරේට අපිට රසායනික පොහොර නවත්තන්න බෑ කියලා මමත් පිළිගන්නවා. නමුත් ගොවියට ක්‍රමානුකූලව දැනුවත් කරමින් පොහොර හදමින් ඒ වගේම ඒගෙන අත්හදා බැලීම් කරමින් අපට ඉදිරියට යන්න පුළුවන්. එහෙනම් අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් තුළ අපට සම්පූර්ණයෙන්ම මේ අත්හදා බැලීම කළා ලංකාවට ඒ පොහොර සඳහා යන ඩොලර් රුපියල් බිලියන 50ම සම්පූර්ණ රටේ ඉතුරු කරන්න පුළුවන්. ඒ වගේම මේ ශාලින් දිසානායක ඇමතිතුමත් අවිල් ඉන්නවා මේ ඔබතුමාලගේ පැත්තෙම කට්ටිගෙන ගයිබුසෙට් ආපහු ඕනේ කියලා. පොහොරම ගන්න ඕනේ කියලා. ඔබතුමා උත්තරයක් දුන්නා, හොඳයි. මෙතුමා මේ විෂය ගැන හොඳට දන්න කෙනෙක්, මමත් එක්කත් වැඩ කරලා තියෙනවා. ඉතින් මේ කිසිම විපක්ෂයට තියෙන්නේ තනිකරම විරෝධයක් විතරයි. කිසිම සාධනීය දැක්මක් දර්ශනයක් නැහැ. නෑ, ඔබතුමා මගේ කතාවෙන් පස්සේ උත්තර දෙන්න. නෑ, ඔබතුමාට උත්තර දෙන්න අවශ්‍ය නැහැ මගේ. නෑ, ඔබතුමා නෑ, ඒක මම පිළිගන්නවා. නෑ, ඒක ඔබතුමා කාලේ උත්තර දෙන්නකෝ. ඔබතුමාට අදාළ
නැහැ ස්වාමිනාංශේ.
විපක්ෂ හිටියට විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියපු කතාවක් ගැන මම කියන්නේ. එතකොට මේ ආණ්ඩු පක්ෂ විපක්ෂ ප්‍රශ්නයක් නෙවෙයි මේක අද තියෙන්නේ. මේක තියෙන්නේ මතවාදයක් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අද අපට දැක්මක් නැහැ ලංකාවේ ගොවිතැන ගොඩනගන්න ඕන කොහොමද කියලා. ඒක හන්දර පිටරටවල තියෙන කුණු කසල ටොංගණන් ගෙන ලංකාවට දාලා ඒ දාපු ටොංගණන් වල තිබුණේ මොනවද කියලා 2013 වාර්තාවේ පැහැදිලිව පෙන්ලා තිනවා. කැඩ්මියම් ආසනික් විශාල ප්‍රමාණයක් තියෙන පොහොර ලංකාවට ගෙනාවි කියලා. ඒ ගෙනාපු කට්ටිය හැමෝම වග කියන්න ඕන. තුට්ටු දෙකට පොහොර ගෙනාවා, සාක්කුවට කෝටි ගණන් සල්ලි හම්බ කරගත්තා. මේ ආණ්ඩුව කළෙත් ඒක, ගිය ආණ්ඩුව කළෙත් ඒක. ඒක හන්ද මේ ආණ්ඩු දෙක මාරු කරයි කියලා මේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. මේ අපරාධය වළක්වන්න බෑ. අද ලංකාවේ පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය 2005ට සාපේක්ෂව විශාල ප්‍රමාණයක් අද පිළිකා රෝගීන් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ 5000යි ලියාපදිංචි උනේ 2005, අද වෙනකොට 15000ක් අවුරුද්දකට ලියාපදිංචි වෙනවා පිළිකා රෝගීන් පමණක්. මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනවද? අද මුළු ලෝකෙම පිළි අරන් තිනවා මේ පාවිච්චි කරන වල්නාශක කෘමිනාශක හා පොහොර නිසා මිනිසුන්ගේ පිළිකා හා වෙනත් හෘද රෝග, දියවැඩියා වැනි රෝග පැතිරෙනවා කියලා. ඒ නිසා ලංකාවේ අර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කතා කරලා කිව්වා කෘෂිකර්මාන්තය රට දියුණු කරන්න පුළුවන් කියලා. හැබැයි කෘෂිකර්මාන්තයේ දායකත්වයේ ජාතික නිෂ්පාදන 11%, මේක 30% දක්වා වර්ධනය කරන්න පුළුවන්. මගේ ගොවි පොලේ කරපු අත්දැකීම් අනුව ලංකාවේ වී ගොවිතැන ස්ථිරවම අපි ගන්න මේ වී ප්‍රමාණය දෙගුණයක් කරන්න පුළුවන්. අපි එකම වගාවෙන් කරන අල අර්ථපල් ප්‍රමාණය දෙගුණයක් කරන්න පුළුවන්. අපේ කැරට් බීට්රූට් විතර නෙවෙයි අපේ දේශීය වර්ගවල හැම දෙයක්ම අපට දෙගුණයක් කළ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොවි නිෂ්පාදනය අපට ඉතා පැහැදිලිව 100%-30% ගෙනියන්න පුළුවන්. ගොවි නිෂ්පාදනයෙන් විතරක් අපි වර්ෂ දෙකක් ඇතුළත හරියට සැලසුම් කළොත් රැකියා 50,000ක් රුපියල් 50,000ට වඩා වැටුප් ගන්න තරුණයන්ට රැකියා 50,000ක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. ලංකාවෙන් ආහාර ගෙන්වීම සඳහා වර්ෂයකට වැයෙන මුදල $3 බිලියන අතිවිශාල මුදලක් වැය කරනවා. අද අපි කෘෂිකර්මෙන් කතා කරන්න ඕන බැබිලි ටික, තිප්පිලි ටික, ඒ විතරක් නෙවෙයි අද ලුණු ටික, කරවල ටික හැම දෙයක්ම පිට රටින් ගෙන ගන්නවා. කිරිපිටි බිලියන 50, සීනි බිලියන 60ක්. මොකද්ද මේ විකාරය? අපේ රටේ මේ ටික හදාගන්න කිසිම සැලැස්මක් මේ ආණ්ඩුවටත් නැහැ, මේ ගොල්ලටත් නැහැ. දෙගොල්ලටම තියෙන ඉඩම් ටික විකුණගෙන කන එකයි. රටේ කිසිම ආර්ථික ගොවි ප්‍රතිපත්තියක් සැලසුමක් නැහැ. ඒ හන්දා මම දන්නා මේ පක්ෂ දෙකේම දැනුගත් මිනිස්සු ටිකක් ඉන්නවා. මම කතා කරන මතවාදයට සහාය දෙන විශාල පිරිසක් UMP එකත් ඉන්නවා, ශ්‍රී ලංකෙකෙත් ඉන්නවා. ඒ නිසා මම ඉල්ල හිටිනවා පක්ෂ කුමක් වුවත් අපි සියලු දෙනාම මේ ප්‍රතිපත්ති මේ වශයෙන් මේ කාරණේ අවබෝධ කරගන්න ඕන. අද මුළු ලෝකෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තිරසාර ගොවි ප්‍රතිපත්තියකට යන්න කියලා සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාව යටතේ මොකද්ද ලෝකෙ කියන්නේ? මේ වල්නාශක කෘමිනාශක හා මේ රසායනික පොහොර භාවිතාවෙන් ලෝකය ගලවා ගන්න කියලා. අවුරුදු 2500කට අධික කාලයක්
ස්වාමීන් වහන්සේ සමුර්ථිමත් කාලය අවසන් වෙනවා.
අර සභාපතිතුමා පොඩි විනාඩියක් ගන්න. මුළු ශ්‍රී ලංකාවම වසර 2500කට අධික කාලයක් අපි ඉතාම සමෘද්ධිමත් රටක්, දැවැන්ත ශිෂ්ටාචාරය තිබිච්ච රටක්. අපි මේ පොහොර පාවිච්චි කරන පටන් ගන්න අඩුම ගාන 1970න් පස්සේ තමයි ලංකාවේ මේ පොහොර භාවිතාව ඇති වුණේ. විශේෂයෙන්ම ග්ලයිපොසේට් පටන් ගත්තේ 85න් පස්සේ. ඒ නිසා මේ ළඟ වෙච්ච සිද්ධියක්. ඒ නිසා අපි ශිෂ්ටාචාරයක් විදිහට විශාල වාරි තාක්ෂණයක්, යෝධ අත්දැකීමක්, ගොවි භාවිතාවත් තිබිච්ච රටක්. අපට මේ පොහොර නැතුව අපේ රට නිදහස් කරගන්න පුළුවන්. අපේ ඉලක්කය නම් ඉදිරි ජනාධිපති වරණයේදී වසවිසෙන්තර ගොවිතැන ඉදිරි ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට බවට පත් කළා මේ වසවිසෙන්තර ගොවි ප්‍රතිපත්තියේ ජයග්‍රහණය කරන්න. ගරු සභාපතිතුමා තප්පර කීපයක් පාවිච්චි කරන මේ මාසේ 30-31 හා පළවෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලක්ෂ ගාණක් ජනතාවට අපි ආරාධනා කළා තියෙනවා අපි නිෂ්පාදනය කරපු වසවිසෙන් තොර ගොවි නිෂ්පාදන මිලදී ගන්න බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එන්න කියලා. අපි විද්වත් සමුළු පහක් සංවිධානය කළා තියෙනවා, කලාවුළු වල සංවිධානය කළා තියෙනවා. ඔබට පෙනේවි අද කොළඹ නගරය આવට ජනතාව මේ ගයිපොසේට් වලට විරුද්ධව, ඒ වගේම මේ රසායනික භාවිතාවට විරුද්ධව විද්‍යාඥයන්ගේ දැනුගත් මිනිසුන්ගේ යෝධ නැගිටීමක් තියෙනවා. අන්න ඒ නැගිටීමත් එක්ක තමයි අපි ඉදිරි ජනාධිපතිරට යන්නේ. ඒ ජනාධිපතිනේ දිනන්නේ
ස්වාමීන් වහන්සේ
කරන ජනාධිපතිකම වගකීම කියන බොහොම සුති.
Next honorable Charles Nirvaranand.
நன்றி தலைமை தாங்கண்ட உறுப்பினர்களே, இன்று நீர்ப்பாசனம், விவசாயம், மீன்பிடி, கால்நடை தொடர்பான 2019 குழ்நிலை விவாதத்தில் என்னை பேச அனுமதித்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். முதலில் அமைச்சருக்கு ஒரு வகையில் நன்றியை சொல்ல விரும்புகின்றேன். இன்று காலை முதல் அமைச்சர் இங்கிருந்து ஒவ்வொரு பாராளுமன்ற உறுப்பினர்களுடைய உரையையும் கேட்டு அதற்கு பதிலளித்துக் கொண்டிருக்கிறார். ஆகவே எங்களுடைய பிரதேசத்தில் இருக்கின்ற ஒரு சில விடயங்கள் தொடர்பாக அமைச்சருடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அந்த இன்று அதிகமான பாராளுமன்ற உறுப்பினர்கள் உரையாற்றுகின்ற காரணத்தினால் நேரங்கள் குறைவாக இருக்கின்றது. ஆகவே குறிப்பிட்ட ஒரு சில விடயங்களை மட்டும் அமைச்சருடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் வன்னி மாவட்டத்திற்கு அருகில் இருக்கின்ற மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற ஒரு பாராளுமன்ற உறுப்பினர். அந்த வகையில் எங்களுடைய பிரதேசங்களில் இருக்கின்ற நீர்ப்பாசனம் விவசாயத்தோடு சம்பந்தப்பட்ட நிலமாக அந்த விடயங்களை நீங்கள் ஏற்கனவே அறிந்திருப்பீர்கள் என்பதையும் நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். நான் நேற்று தங்களுடைய பிரதேசத்தில் ஒரு திருமண வீட்டிற்கு சென்றிருந்தேன் மதவாச்சிக்கு. அங்கு சென்றபோது நீங்கள் அரசியலில் எந்த வகையில் அரசியலுக்கு வந்த காலம் முதல் நான் அவர்களுடைய அந்த திருமண வீட்டில் கலந்தளித்த போது தங்களை ஒரு நல்ல மனிதனாக தங்களுக்கு சேவை செய்கிறவராக அந்த பிரதேசத்து மக்கள் கதைத்துக் கொண்டார்கள். ஆகவே இந்த விடயங்கள் தொடர்பாக நானே குறிப்பிட்டேன் என்று சொன்னால் தங்களுடைய மாவட்டத்திலிருந்து மல்வத்து ஓயா திட்டம் மன்னார் மாவட்டத்திற்கு நீர் வளங்கள் தொடர்பாக பல முன்னெடுப்புகள் நடைபெற்றது நீண்ட காலமாக. அந்த மல்வத்தோயா திட்டத்தில் அந்த திட்டத்தின் மூலம் மன்னாருக்கு நீர் வர வேண்டும், அதற்கு எந்தவிதமான ஒரு எதிர்ப்பும் இல்லை. ஆனால் அந்த மல்வத்து ஓயா திட்டம் அந்த நீர் வருகின்ற அந்த அளவு பிரமாணங்கள் நான் நேற்று முன்தினம் மன்னார் மாவட்ட விவசாயிகளுடன் கலந்தாலோசனை செய்தேன். அவர்களுடைய கருத்தும் இருக்கிறது. மல்வத்து ஓயா திட்டம் பெரும்போகத்தில் 40,000 ஏக்கர் நிலத்துக்கும் சிறும்போகத்தில் 20,000 நிலத்துக்கும் ஏக்கர் நிலத்துக்கும் நீர் வழங்கக்கூடிய வகையில் அது அந்த நீர் வர வேண்டும். அந்த மல்வத்தோயா திட்டம் இப்ப தற்பொழுது தாங்கள் அமைச்சராக இருக்கின்ற இந்த காலப்பகுதியில் எழுத்துப்பூர்வமான ஒரு வரைவை வரைய வேண்டும். அமைத்துமா இட்டப்பு காலே ஏகே அமைத்துமா கே லேக்கந்துமா மன்னாரம் டிஸ்ட்ரிக்ட் திசாவத்துமா எக்கத்துவலா மே எக்ரிமெண்டே அசங்கரண்டோனே மே அற மல்வத்தோயா கோமத மன்னாரமட்ட கொச்சர பிரமாண எண்ணி அவருத்தட்ட என்னவா கேல ஏகே லியண்டோனிக்கெல்லாம் மம அமைத்துமாட்ட இல்லையும் கரணும் ஏ சம்பந்தி உங்களு ஜெனரல் துமா மன்னாரமட்ட அவிலத்தி என்ன மாசம் இசல்ல அத்தனை அப்படி கட்டிய கதாகல தியனும் இத்த கூட ஜெனரல் துமா ஏக்கட அறியட்ட உத்தர தீலன இட்டிபசே தமை ஏ கட்டிய மட்ட ஏ யோஜனாவை கினாவே மம அமைத்துமாட்ட கியன ஏகே அனிவாரையும் அசங்கரண்டோனு கீழ மம் மெத்தனி மம அமைத்துமாட்டம் இல்லையும் கரணும் கௌரவ அமைச்சர் அவர்களே, அந்த விடயங்கள் தொடர்பாக நான் உங்களிடம் இந்த விடயங்கள் தொடர்பாக நீங்கள் மன்னாருக்கு வந்தபோதும் நான் கட்டுக்கரை குளம் தொடர்பாக உங்களுடன் நான் கதைத்திருந்தேன். நீங்களும் அதற்கு சாதகமான பதில்கள் வழங்கினீர்கள். இருந்தாலும் அந்த கட்டுக்கரை குளமும் அதற்கு கீழ் இருக்கின்ற 162 குளமும் இன்னும் நில அளவை செய்யப்படவில்லை. அந்த சேவையை பண்ணப்படாத ஒரு குளங்களாகத்தான் இந்த 162 குளமும் இருக்கிறது. கட்டுக்கரை பெரிய குளம் இருக்கிறது. அந்த சேவையை பண்ணப்படாத இந்த குளங்களில் கீழ் இருக்கின்ற நிலங்கள் புலவு காணி என்று சொல்ற அந்த நிலங்களை ஒரு சிலர் ஆக்கிரமித்திருக்கிறார்கள். ஆக்கிரமிக்கிறதுக்கு அவர்கள் சிலர் முயற்சி செய்கிறார்கள். அது ஏன் அவர்கள் ஆக்கிரமிக்கிறார்கள் என்று சொன்னால் அந்த நிலங்களை நாங்கள் எல்லைப்படுத்தாத காரணத்தினால் அந்த குளங்களை எல்லைப்படுத்தாதன் காரணத்தினால்தான் அந்த விவசாயிகளாக இருக்கலாம் அல்லது அந்த பிரதேசத்தில் இருக்கிற மக்களாக இருக்கலாம் அவர்கள் அந்த நிலங்களை ஆக்கிரமிக்கிறதுக்கு அவர்கள் முயற்சி செய்கிறார்கள். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த கட்டுக்கரை குளமும் அதற்கு கீழ் இருக்கின்ற சிறிய குளங்களையும் தாங்கள் அளப்பதற்கு அளந்து அந்த குளங்களை எல்லைப்படுத்தினால்தான் எதிர்காலத்தில் இருக்கின்ற விவசாயிகள் நீரை பெறுவதற்கு வசதியாக அமையும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதே நேரத்தில் நான் ஏற்கனவே கௌரவ அமைச்சரிடம் மீன்பிடி முல்லைத்தீவு மன்னார் மீன்பிடி விடயங்கள் தொடர்பாக கதைப்பதற்கு கேட்டிருந்தேன். அமைச்சர் நேரம் குறிப்பிட்டிருந்தீர்கள். ஆனால் அதற்கு காலதாமதம். இந்த ராஜாங்க அமைச்சரும் இருக்கிறார் திலீப் அமைச்சர் அவர்களும். ஆகவே அவர்களுக்கு மிக விரைவில் அந்த பிரச்சனைகளை நேரடியாக அவர்களிடம் கதைத்து அதற்குரிய நடவடிக்கையும் எடுக்க வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகிறேன். கௌரவ அமைச்சர் அவர்களே, எங்களுடைய பிரதேசத்தில் அபிவிருத்தி வேலைகள் ஒரு சில அபிவிருத்தி வேலைகள் நடந்தாலும் மக்களை மனவேதனைப்படுத்துகிற எங்களுடைய மக்களை மிகவும் ஒரு துன்பத்தில் ஆழ்த்துகின்ற எங்களை குறிப்பாக தமிழ் தேசிய கூட்டமைப்பு பாராளுமன்ற உறுப்பினர்களை மிகவும் ஒரு சங்கடத்தில் உள்ளுக்கு போகின்ற ஒரு சில நடவடிக்கைகளை தங்களுடைய அமைச்சின் கீழ் இருக்கின்ற திணைக்களங்கள் மேற்கொண்டு வருகிறது. நான் அதற்கு ஒரு உதாரணம் சொல்ல விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, வவுனியா மாவட்டம் நெடுங்கேணி பிரதேச செயலத்துக்குட்பட்ட கச்சல் சமணங்குளம் என்ற அந்த கிராமத்தில், அந்த கிராமம் இல்லை, அது தனியொரு காடு, அந்த பிரதேசத்தில் வவுனியா நீர்பாக இரிகேஷன் மன்னிக்கோணம் வவுனியா அக்ரேரியன் டிபார்ட்மெண்டினுடைய திணைக்களத்துக்கு தெரியாது, நெடுங்கேணி பிரதேச செயலாளருக்கு தெரியாது. தெரியாமல் அனுராதபுர தங்களுடைய மாவட்டத்தில் இருக்கின்ற அக்ரேரியன் டிபார்ட்மெண்ட் அதிகாரிகளும் அந்த பிரதேசத்தைச் சேர்ந்த சகல திணைக்களங்களும் இணைந்து இந்த கச்சல் சமணங்குளம் என்ற அந்த இடத்தில் காடு துப்புரவாக்கி குளம் அமைத்து அதற்கு கீழ் மக்களுக்கு காணிகள் அளந்து கொடுக்கப்பட்டிருக்கிறது. நான் கௌரவ அமைச்சரை கேட்க விரும்புகின்றேன், ஒரு காணி அதிகாரம் பிரதேச செயலாளருக்கு இருக்கின்ற போது அந்த பிரதேச செயலாளருக்கு உட்பட்ட இந்த இடத்தில் எப்படி பிரதேச செயலாளருக்கு தெரியாமல் அந்த நிலங்கள் அளந்து யார் வழங்கினார்கள், அல்லது வவுனியா மாவட்டத்தில் இருக்கின்ற குளத்தை திருத்துவதற்கு அனுராதபுரத்தில் இருக்கின்ற திணைக்களத்துக்கு தங்களுடைய அமைச்சு என்ன வகையில் பணம் ஒதுக்கியது என்பதை கௌரவ அமைச்சர் அவர்கள் நீங்கள் தெளிவுபடுத்த வேண்டும். ஏனென்று சொன்னால் இந்த விடயம் தொடர்பாக பல பிரச்சனைகளை எங்களுடைய மக்கள் எதிர்கொள்கிறார்கள், நாங்களும் எதிர்கொள்கின்றோம். ஏனென்று சொன்னால் இது உண்மையில் அந்தந்த மாவட்ட திணைக்கள அதிகாரிகளுக்கு தெரியாமல் பக்கத்து மாவட்டம் தங்களுடைய மாவட்டத்தைச் சேர்ந்த அதிகாரிகள் இந்த எங்களுடைய மாவட்டத்துக்கு வந்து அவர்களுடைய திணைக்களம் இப்ப வவுனியா அக்ரிகல்ச்சர் டிபார்ட்மெண்ட் ஏசிய கேட்டால் அவர் சொல்ற தனக்கு தெரியாது, ஆனா நாங்கள் அந்த இடத்துக்கு சென்ற போது அவர்கள் சொல்றாங்க நாங்கள் அன்றாதபுரம் அக்ரேரியன் டிபார்ட்மெண்ட்ல இருந்து தான் இந்த குளத்தை திருத்துறோம் என்று அவர்கள் சொல்கிறார்கள். என்ன அடிப்படையில் அந்த குளத்தை திருத்துவதற்கு தங்களுடைய அமைச்சு பணம் வழங்கியது? ஒரு மாவட்டத்தில் இருக்கின்ற ஒரு திணைக்களம் இருக்கிறது, அந்த திணைக்களத்தின் ஊடாக அந்த குளம் புனர்மைக்கப்பட்டால் கூட ஓரளவு பரவாயில்லை, உண்மையில் ஏற்றுக்கொள்ள முடியாத விடயம் என்பதை கௌரவ அமைச்சர் அவர்களுடைய கவனத்துக்கு நான் கொண்டு வர விரும்புகிறேன். கௌரவ
எல்லா பல்லவியில் புத்தமாட்ட பௌத்கலிக்கோமேக்கு தன்வத்
காரி. தேங்க்யூ. அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே, இந்த வவுனியா பொருளாதார மத்திய நிலையம் சம்பந்தமாக ஏற்கனவே நான் உங்களிடம் தொலைபேசியில் கலைத்திருந்தேன், நன்றி தெரிவிக்கின்றேன். நான் ஒரு நாள் வவுனியாவுக்கு சென்றபோது அந்த வியாபாரிகள் என்னுடன் கதைத்தபோது நான் உங்களிடம் தொலைபேசியில் கதைத்தபோது நீங்கள் உடனே பதில் வழங்கினீர்கள். உண்மையில் அதில் எங்களுடைய பிரதேசத்து வடக்கு பிரதேசத்தினுடைய மக்கள் பிரதிநிதிகளினுடைய ஒற்றுமையின்மை காரணமாகத்தான் அந்த வவுனியா பொருளாதார மத்திய நிலையம் மிகப்பெரிய அளவில் தாண்டி குளத்தில் செய்யப்படாமல் இரட்டைக்கு சென்றது. அந்த வகையில் நான் அந்த விடயத்தை நான் ஏற்றுக்கொள்கின்றேன். முன்னாள் முதலமைச்சருடைய செயல்பாடு காரணமாகத்தான் அந்த தாண்டிகுளத்தில் வர வேண்டிய அந்த பொருளாதார மத்திய நிலையம் அங்கிருந்து இரட்டைக்கு சென்றது. அது வவுனியா மாவட்டத்துக்குள் தான் அந்த இதுவும் இருக்கிறது. ஆனால் வவுனியா மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்தில் சகல கட்சிகளை சார்ந்த பாராளுமன்ற உறுப்பினர்களும் ஒரு தீர்மானம் ஒன்று நிறைவேற்றினார்கள். அந்த ஏற்கனவே தற்பொழுது வவுனியா மரக்கரை சந்தையில் இருக்கின்றவர்களுக்கு மாதம் 12,000 ரூபாய் வீதம் அந்த பொருளாதார மத்தியத்தில் கடை வழங்குவதாகவும் மிகுதி கடைகளைத்தான் டெண்டர் போடுவதாகவும் நாங்கள் ஒரு தீர்மானம் ஒன்று எடுத்திருந்தோம். தங்களுடைய கட்சியை சார்ந்தவர்கள் உட்பட ஐக்கிய தேசிய கட்சி, ஸ்ரீலங்கா சுதந்திர கட்சி, தமிழ் தேசிய கூட்டமைப்பு மூன்று கட்சிகளை சார்ந்த வவுனியா மாவட்ட வன்னி பிரதிநிதிகள் அனைவரும் இணங்கி இந்த நிலைப்பாட்டை எடுத்திருந்தோம். ஆனால் தாங்கள்
You have to wind up.
தாங்கள் இந்த விடயம் தொடர்பாக கொழும்பில் நீங்கள் அதற்குரிய டெண்டர் கோல் பண்ணியிருக்கிறீர்கள். அங்கிருந்து அவர்கள் இங்கு வந்து விண்ணப்ப படிவம் எடுக்க வேண்டும். அதை விட அவர்கள் நேர்முக தேர்வுக்கு கொழும்புக்கு தான் அவர்கள் வந்து நேர்முக தேர்வில் பங்கு பெற வேண்டும். கௌரவ அமைச்சர் அவர்களே, என்னுடைய ஒரு ஆதங்கம் ஒன்றிருக்கிற இந்த விடயம் தொடர்பாக, அந்த இந்த மாத வாடகை தொடர்பாக ஏற்கனவே நான் உங்களிடம் தனிப்பட்ட ரீதியில் கதைத்திருக்கின்றேன். ஆனால் எனக்கு ஒரு விடயம் விளங்கவில்லை என்னன்னு சொன்னால், வவுனியா மாவட்ட பொருளாதார மத்திய நிலையத்துக்கு ஏன் வவுனியா அரசாங்க அதிபர் திணை மாவட்ட செயலகத்தில் அதுக்குரிய விண்ணப்ப படிவம் பெற்றுக் கொள்ளக்கூடிய வசதிகளை தாங்கள் செய்து கொடுக்கவில்லை? அல்ல, அந்த நேர்முக தேர்வை ஏன் வவுனியா மாவட்ட செயலகத்தில் செய்ய முடியாமல் இருக்கிறது? இப்போ வவுனியா மாவட்டத்தில் இருக்கின்ற பொருளாதார மத்திய நிலையம் தொடர்பாக நாங்கள் அங்கிருக்கின்ற வியாபாரிகள் அல்லது வந்து கொழும்புக்கு வந்துதான் அவர்கள் விண்ணப்ப படிவம் பெற வேண்டும். நான் எனக்கறிய ஒரு வாகனம் ஒன்றை அயற்படுத்திக்குத்தான் அவர்கள் வந்து விண்ணப்ப படிவம் எடுத்தார்கள். ஆனால் தற்பொழுது நேர்முக தேர்வுக்கும் கதாகரணம்
தன்னே எத்துமா கிவா மீ கொழம்பட்ட வாகனிங்க இல்லும் பத்திர இறங்கி அண்ட சித்த உணாய் கேல அப்பி மடக்கல போட்டாத் லங்கா வனித்தங்கல தார்த்திக மத்தியஸ்தான கதப்புவாம கொலம் பிரதான காரியாலயம் தம இல்லும் பத்திர நிக்குத்கரண்ணே மிக வவுனியாவட் இத்தரக் விசேஷாக்டமே ஹபே அப்பி ஒவ்வொத்துமாலாக வவுனியா டிஸ்ட்ரிக்கே டிஸ்ட்ரிக் சம்பந்திகரண கமிட்டியே கத்த தீந்து அணுவ அப்பி ஏ வியாபாரிக்கோ சேலுதனாட்டம் இதிரிபத்தெண்ட கேல தீனவா இல்லும் பத்திர கெந்தவல தீனவா அப்படி சமூக பரீட்சை தேட்ட விசேஷ விசேஷ ஸ்தானே கிளபாதின கட்டித்துக்கள்ள தீனும்.
தேங்க்யூ.